කරු ජේසි අලවත් ඔලපත්තුමා.
මුලස නවබෝනගරු මන්ත්‍රීතුමනි, සනත් නිසන්ත රාජ්‍ය ඇමතිවරයා සම්බන්ධයෙන් සෝක ප්‍රකාශ කරන වෙලාවේ විශේෂයෙන්ම එතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්, අපේ පළාතේ වයම් පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනට ඇවිල්ලා පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා වැඩ කරනකොට තමයි පළාත් සභාවට පත් වෙලා මම වයම් පළාත් සභාවේ විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරද්දී එතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක්, ඒ වගේම පළාත් සභාවේ අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරා. ඒ නිසා සනත් නිසන්ත රාජ්‍ය ඇමතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේ විශේෂයෙන්ම අපේ රටේ සංස්කෘතිය අනුව අපි දැක්කා ඕනම අවස්ථාවක අපේ රටේ ඉතිහාසය ඉඳලා ගත්තාම අපේ සංස්කෘතිය තුළ මරණයකදී අපි මොන ප්‍රශ්න තිබුණත් අපි දුක් වුණා, ශෝක වුණා. හැබැයි සනත් නිසන්ත මැතිතුමාගේ මරණයේදී අපි දැක්ක සමහර මුහුණු පොතේ, එහෙම නැත්නම් Facebook එකේ ඒ තිබුණු පළවෙලා තිබුණු පෝස්ට් දිහා බැලුවාම අපේ රටේ අපේ ඒ තිබුණු සංස්කෘතියේ ගුණාංග දැන් තියෙනවද කියලා අපිට හිතෙනවා. සනත් නිසන්ත මන්ත්‍රීතුමා, එහෙම නැත්නම් රාජ්‍ය ඇමතිතුමා කරපු කියපු සියලු කාර්යයන් අපි අනුමත කරන්නේ නැහැ. නමුත් එතුමා දරපු දේශපාලන මතය තුළ එතුමා කෙලින් ඉඳගෙන කටයුතු කරපු පුජ්‍යලෙක් හැටියට මම දකිනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ නායකත්වය යටතේ දේශපාලන දා පුජ්‍යලෙක් හැටියට සනත් නිසන්ත මැතිතුමා, මම හිතනවා ඔබතුමා වෙනුවෙන් ඕනම අවස්ථාවක ඒ කෘතවේදීත්වය පළ කරන්න සනත් නිසන්ත මන්ත්‍රීතුමා, එහෙම නැත්නම් ඇමතිතුමා පළාත් සභාවේ ඉන්න කාලේ ඉඳන්ම පසුබට වුණේ නැහැ. ඒක එතුමාගේ තිබුණු ගුණයක්. තමන්ද මේ දේශපාලනයෙන් ඉහළට එන්න සහය දුන්න නායකයාට හැම අවස්ථාවකම එතුමා ඒ කෙලෙහේ ගුණය ගරුත්වය තිබ්බා. ඒක අපි දකින හොඳ ගුණයක් හැටියට. ඒ වගේම තමයි මම දැක්ක පළාත් සභාවේදී එතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙලා ඇවිල්ලා මේ දේශපාලනයේ පළාත් සභාවට ආපු නවකෙක් හැටියට ඒ මුල් අවස්ථාවේ, ඒ ඇවිල්ලා ඊළඟ අවස්ථාවේ පළාත් සභාවට එනකොට එතුමාගේ දේශපාලන ක්‍රියාවලිය තුළ කොයි ආකාරයෙන්ද වැඩ කරන්න ඕනි කියන එක, එහෙම නැත්නම් කතාව පවා එතුමා පුහුණුවක් ලබලා ඉතා ඉක්මනින් හොඳ මට්ටමකට ඉස්සරහට ආපු දේශපාලඥයෙක්. ඒක මම දැක්ක පළාත් සභාවේ විපක්ෂ නායකවරයෙකු හැටියට ඉන්න කාලෙත් එතුමා ඉතා ඉක්මනින් මේ දේවල් ජනතාවට යම් යම් කාර්යයන් ඉෂ්ට කරන්න ඕනි කියලා ඒවා සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඉගෙන ගත්ත දේශපාලඥයෙක්. ඒ නිසා එතුමාගේ ඒ පැත්ත අපි පැහැදිලිව කියන්න ඕනේ, ඒක දැක්ක කෙනෙක් හැටියට. ඒ නිසා විශේෂයෙන්ම මං හිතන්නේ එතුමාගේ භාර්යාව මහත්මිය නීතිජ්ජවරියෙක් හැටියට එතුමාට ලොකු හයියක් පිටිපස්සේ ඉඳගෙන එතුමාට මේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන්නත්, එතුමාගේ මේ සම්බන්ධයෙන් මේ අධ්‍යයනය කරලා යම් දැනුමක් ලබා ගන්නත් ඒ ප්‍රවීණත්වයකට එන්න ලොකු හයියක් ශක්තියක් ලබා දෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එතුමාගේ මරණයේ ඉඳලා ඒ අවසනන්ත තත්ත්වයේ පත් වුණාට පස්සෙත් ඒ කටයුතු වලට මුහුණ දුන්න ආකාරයෙන් අපි දැක්කා ඒ මහත්මිය, ඒ නීතිතුමිය කොයි ආකාරයෙන්ද කටයුතු කරේ කියලා. ඉතින් විශේෂයෙන්ම සනත් නිසන්ත මහත්මයා, ඒ මන්ත්‍රීතුමා, රාජ්‍ය ඇමතිතුමා, පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව එතුමා දේශපාලන ආපු අවස්ථාවේ ඉඳලා හැම අවස්ථාවකම ඉහළින් තියලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ අපි දකින්නේ තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ඡන්දදායකයා දිනෙන් දින දිනා ගන්න පුළුවන් නම් ඒක දක්ෂ දේශපාලනඥයෙක්ගේ ක්‍රියාවලිය. ප්‍රාදේශීය සභාවෙන් ඊළඟට පළාත් සභාවට ආව. ඒ පළාත් සභාවේ පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ වැඩියෙන් ජන ප්‍රසාදයක් ලබා ගත්තා. ඒ වගේම 2015 පාර්ලිමේන්තුවට ආවිල්ලා ඊළඟ අවස්ථාවේ ඊටත් වඩා මනාප අරගෙන ජනතාවගේ කැමැත්ත අරන් තියෙනවා. ඉතින් දේශපාලනඥයෙක් හැටියට අපි කවුරුත් ජනතා කැමැත්ත වැඩි කරගන්න පුළුවන් නම් තමන්ගේ ඡන්දදායකයාගේ හිත දිනා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලේසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. ඒ නිසා මම දකිනවා තමන් හිටපු තැන තමන්ට හයිය දුන්න ඒ නායකත්වයේ සම්බන්ධයෙන් කෙලින් හිටගෙන ඒ වෙනින් පෙනී හිටින්න පුළුවන් හයියක් තිබුණු දේශපාලකෙක් තමයි සනත් ඉසාත් මහත්මයා. මම මුලින් කිව්වා වගේ එතුමා කරපු කියපු සෑම කාරණාවක්ම අපි අනුමත නොකරත් එතුමාගේ මේ කෙලෙහි ගුණේ සම්බන්ධයෙන් තමන්ගේ නායකයින්ට තිබුණු ඒ කෙලෙහි ගුණේ සම්බන්ධයෙන් තිබුණු ගතිය ඒ ක්‍රියාවලිය අපි අගය කරනවා. ඒ වගේම සනත් ඉසාත් මහත්මයාට එතුමාගේ ආගම අනුව මත්සුව ප්‍රාර්ථනා කරමින් ඒ පවුලේ සනත් ඉසාත් මහත්මයාගේ ඒ මහත්මිය ඒ දූ දරුවන් ඇතුළේ සියලු දෙනාට අපේ ශෝකය ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්නතුමා.
බොහොමත්ම ස්තුතියි මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව අද මේ සභාවේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ සභාව තුළ ඉතාමත්ම වටිනා සක්‍රිය මහජන කාර්යභාරයක් ඉටු කරන්න මේ සභාව භාවිතා කරපු ඒ වගේම අපිත් එක්ක එකට සම්බන්ධ වෙලා සමාජ උන්නතිය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර අරගෙන මේ මානසිකත්වයක් තිබිච්ච යුග පුරුෂයෙකුගේ වියෝවීම හා සම්බන්ධව තමයි අපි අද මේ සභාවේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඇත්තටම කඩගාටුවකට පත් වෙන කාරණාව. සනත් නිසාන්ත ඇමතිතුමා කියලා කියන්නේ මගේම සහෝදරයෙක්. පෞද්ගලිකව ගත්තහම එතුමාගේ වචනවලින්ම කිව්වොත් එක බඩවැල දෙකට කඩාගෙන ආවෙන්නේ නැති එක විතරයි අපි දෙන්න අතර තිබිච්ච සම්බන්ධීකරණය. මට මතකයි එතුමා වියෝ වෙච්ච දවසේ රාත්‍රියේ 11ට විනාඩි 6ක් තියෙන මොහොතක අපි දෙන්න මංගල උත්සවයකදී වෙන් වෙනකොට එතුමා මට කිව්වේ අයියා තා විනාඩි 6ක් ඉඳලා ඵලයන් කියලා. එහෙම ලෙන්ගතුකමක් තිබිච්ච සනත් නිසාත මැතිතුමා එදා අලුයම පහමාරට 6 වෙනකොට මගේ දුරකථනේ නාද වෙන්නේ ඒ මගේ කල්යාණ මිත්‍රයාගේ වියෝවීම කියන ආරංචියත් එක්ක. රෝහලේ දැකපු සිදුවීම් එක ගත්තාම එතෙක් අපි විශ්වාස නොකරපු මතය ඇස් මනාපිට ප්‍රදර්ශන වෙනවා. ඉතින් සනත් නිසාත මැතිතුමාගේ වියෝවීම හා සම්බන්ධ බරපතල ශෝකයක් අපේ මනසේ තියෙනවා. සනත් නිසාන්ත මැතිතුමා 97 අවුරුද්දේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ඒ අවස්ථාවේ ඉඳලා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් ඊගොඩ පාර්ලිමේන්තුව දක්වා එනකොට අපිට නැවත වතාවක් සනත් නිසාන්ත මැතිතුමා පාර්ලිමේන්තුවෙ මුණ ගැහෙනවා. එතම මට පළවෙනි දවස හම්බෙන්නේ එතුමාගේ ආරච්චි කට්ටේ නිවසේ. දේශපාලන විපර්යාසයක් සිද්ධ වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා සනත් නිසාන්ත මැතිතුමාගේ නිවසට එනවා. ප්‍රියංකර ජයරත්න මැතිතුමා දුරකථනයෙන් කතා කරලා මට කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා සනත් නිසාන්ත මැතිතුමාගේ නිවසට එනවා රැස්වීමකට කියලා. ඒ තිබිච්ච දේශපාලන බියකරු ස්වභාවයක් එක්ක රැස්වීමට සෙනගෙන්න ගෙන්න ගන්න එක පවා බරපතල අභියෝගයක් තියෙන වෙලාවක සනත් නිසාන්ත ඇමතිතුමා පළවෙනි වතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවසට කැඳවල රැස්වීමක් තියෙනවා. වේදිකාවක් හදලා සෙනග 1000කටමාරකට පිරිසක් හාත්පස දිහා බැලුවහම එතුමාගේ නිවසේ තිබිච්ච දේපල විනාශ කරලා එතුමා ව්‍යාපාරිකයෙක් හැටියට පරම්පරාවෙන් හම්බෙච්ච සියල්ල විනාශ කරපු පරිසරයක එතුමා නැවත දේශපාලනේ පටන් ගන්නවා. එතුමා ආදරය කරපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කැඳවාගෙන එනවා. හාත්පස මහා බරපතල අභියෝග මහ ජනතාවට එන එක වළක්වන්න. හැබැයි සනත් නිසාන්ත ඇමතිතුමා ආරච්චි කට්ටුව මූලික කරගෙන මුළු හලාවතන් ප්‍රදේශෙම ප්‍රගතිසි ජනතාවයකට එක්කහ වෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවයේ වෙනුවෙන් ඒ තමයි සනන් නිසාන්ත තරුණයා මට මුණගැහින් අපව එදා ඉඳලා පළාත් සභාවට ඇවිල්ලා ඇමතිවරයෙක් හැටියට අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරනකොට පළාත් සභාවේ මම කෘෂිකර්ම විෂය බාර කටයුතු කරද්දී එතුමා දීවර මහා මාර්ග විෂය බාරව කටයුතු කරනවා. මට මතකයි එතුමාගේ වැඩ රාජකාරී කටයුතු කරනකොට පුත්තලමට පමණක් නෙවෙයි කුරුණෑගලට එතුමාගේ කැපවීම මහන්සිය ජනතාවෙන් පිණිහිටීමේ ස්වභාවය වෙනසක් නැතුව ඉදිරිපත් වුණා. ආපහු නැවත වතාවක් එතුමා පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා වෙනවා. මම සෞඛ්‍ය ඇමතිවරයා බවට පත් වෙනවා. සනත් දිසාන්ත ඇමතිතුමා පළාත් සභාව තුල පැවිදිච්ච විෂය දීවර මහා මාර්ග ඊළඟ කෘෂිකර්ම සත්ව නිෂ්පාදන සෞඛ්‍ය මේ සියලු කාරණාත් එක්ක ගරු මන්ත්‍රීතුමනි වයඹ පළාත ඉහළින් ඔසවා තබන්නට බරපතල උත්සාහයක් දැරුවා. හැම වෙලාවකම රටක් හැටියට වයඹ ආර්ථිකය රටට එකතු කරන්න කටයුතු කරා පමණක් නෙවෙයි වයඹ පළාතේ අනන්ත අප්‍රමාණ දුක් විඳින ජනතාව වෙනුවෙන් එතුමගේ මහන්සිය එකට එක්කව කෙරුවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩි කරන්න කටයුතු කරා. හුදෙක් දේශපාලන පරමාර්ථයන් මුදුන් පමනවා ගැනීම පමණක් නෙවෙයි එතන තිබුණේ. සැබෑ මානසික භාවය, රටක් පිළිබඳව හැඟීම, එවැගේම දුක් විඳින ජනතාවගේ ජීවන තත්ත්ව ඉහළට ගීම ඌමනාව, එහෙම කටයුතු කරපු සනත් නිසාන්ත ඇමතිතුමා ආපහු පුත්තලන් දිශිකේ වැඩිම මහජන මතයත් එක්ක පාර්ලිමේන්තුවට පිවිසෙන තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ඇමතිකම් දෙකක් කරනවා මේ කාලවකවානුවත් තුළ. ඒ හැම වෙලාවකම අර වයඹ වෙනුවෙන් පෙනී හිටපු සනත් නිසාන්ත රට වෙනුවෙන් පෙනී හිටියා. අපේ රටේ හුඟක් තැන්වල එතුමා ගියා මහජන නියුතුත් එක්ක ඒ ප්‍රදේශවල. එතුමාගේ පැවරිච්ච විෂයපතය වෙනුවෙන් එතුමා පෙනී හිටියා. ඒ කාරණාවත් එක්ක සමස්ත රටටම එතුමා මේ රාජකාරිය කරන්නට උත්සුක වුණා. මෙන්න මෙහෙම වැඩකටයුතු කරනකොට එක පැත්තකින් රටේ ජනතාවට උදව් කරන්න, අනිත් පැත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒ ප්‍රගතිශීලී කඳවුර වෙනින් පෙනී හිටීමේ ඌමනාව. එහෙම පෙනී හිටිනකොට සනත් නිසාන්ත ඇමතිතුමා තමන්ගේ තනතුරු ගැන හිතුවේ නෑ. තමන්ට පෞද්ගලික වෙන අලාභානි පිළිබඳව කල්පනා කරේ නෑ. ඔහු දරපු මතය වෙනුවෙන් හැම වෙලාවකම පෙනී හිටින්න මාන්සි ගත්තා. ඒ වෙලාවේදී මොන අභියෝගයක් ආවත් සනත් නිසාන්ත ඇමතිතුමා තමන්ගේ අරමුණ වෙනින් පෙනී හිටියා. ඒ අරමුණ තුළ ගැබ් වෙලා තිබුණේ මේ රටේ අහිංසක ජනතාව තමන් දරන දේශපාලන මතය තුළ ඒ ජනතාවට සේවය කරන්න පුළුවන් ය කියන කාරණාව තමයි සනත් නිසාන්ත ඇමතිතුමාගේ තිබිච්ච පූර්විකාව. ඒ කාරණාවත් එක්ක තමයි සනත් නිසාන්ත ඇමතිතුමා කටයුතු කරේ. ඒ විතරක් නෙවෙයි, සනත් නිසාන්ත ඇමතිතුමා තරුණයෙක් හැටියට මට අද වගේ මතකයි එතුමාගේ පෞද්ගලික ජීවිතය. සනත් නිසාන්ත ඇමතිතුමාගේ තරුණ කාලය ඉතාමත්ම ආදර්ශමත්. එතුමාට ගැළපෙන තරුණයක් එතුමා තෝරා ගත්තා. හැබැයි සනත් නිසාන්ත ඇමතිතුමා තෝරාගත්ත ඒ නීතිඥවරිය මම විශ්වාස කරේ නෑ මේ තරම් දේශපාලන ක්‍රියාවලියට උදව් කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවද කියලා. මම එහෙම හිතුවේ එතුමිය සනත් නිසාන්ත ඇමතිතුමා කරන කැපකිරීම් වලට ගැළපෙන විදිහට සකස් වේවිද කියන විශ්වාසයක් අපිට හිතාගන්න අමාරු වෙලා තිබුණා. නමුත් අවුරුද්දක් දෙකක් යනකොට සනත් නිසාන්ත ඇමතිතුමාගේ තිබිච්ච පරිණත බව, එතුමියගේ ඒ පරිණත බව එතුමියත් ලබා ගත්තා. භාර්යාවක් හැටියට පමණක් නෙවෙයි මහජන නියුතුගේ කාර්යභාරය මැනවින් ඉටු කරන්නට ඒ භාර්යාවගේ කැපවීම අපි හොඳට දැක්කා. එදා කිසිම දේශපාලන පදනමක් නැතුව අත්දැකීමක් නැතුව සනත් නිසාන්ත ඇමතිතුමාත් එක්ක විවාහ වෙච්ච ඒ නීතිඥතුමිය ආපහු සනත් නිසාන්ත චරිතයට ගැළපෙනම මාතෘකාවක් බවට පත් වුණා. සනත් නිසාන්ත ඇමතිතුමා තමන් දරපු මතයත් එක්ක කටයුතු කරනකොට සමාජ අභියෝගයෙන් එනකොට ඒ හැම වෙලාවකම සනත් නිසාන්ත ඇමතිතුමාට ළඟින්ම හිටියේ ඒ නීතිඥතුමිය. මම විශ්වාස කරනවා සහකාරියක් හැටියට පමණක් නෙවෙයි මේ සමාජ ජීවිතය සාර්ථක කරගන්න සනත් නිසාන්ත චරිතය
තවදුරටත් වර්ණවත් වෙන්න උත්ප්‍රේරකයක් උණයි කියලා කිව්වොත් ඒක බොහොම නිවැරදිවි. සනන්දි ශාන්ත ඇමතිතුමා අපි දකිනෝ දයාබර බිරිඳ මේ සමාජ උන්නතිය වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නායි කාන්තාවක් එක්ක කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, සනත් නිසාන්ත ඇමතිතුමාගේ ජීවිතය තුළ මහා බරපතල අත්දැකීම් තිබුණා. 1977 සනත් නිසාන්ත ඇමතිතුමාගේ පියතුමා ආර්ථික ගැටලු දේශපාලන ගොහරුවකට ගොඩ වෙනකොට අකාලේ මිය යනවා. ඒ වගේම සනත් නිසාන්ත ඇමතිතුමාගේ තවත් සහෝදරේ ජීවිතක්ෂයට පත් වෙනවා දේශපාලනට ගිහින්. ඒ අභියෝග බාර ගන්නකොට සනත් නිසාන්ත ඇමතිතුමා තනියම නෙමෙයි ඒ වගකීම බාරගත්තේ. අපිට මතකයි සමන්ත සභාපතිතුමා ආරච්චි කට්ටුවේ ඒ සනත් නිසාන්ත ඇමතිතුමාට සෙවණැල්ලක් වුණා. හැම වෙලාවක මේ චරිත පෙනී හිටියේ මහජනතාව වෙනුවෙන්. ඒ නිසා එහෙම කටයුතු කරනකොට මේ දේශපාලන කඳවුරේ අපි දන්නවා පක්ෂ විපක්ෂ නැත්තම් පාර්ශ්ව දෙකක් තියෙනවා. තමුන්ගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන්න සනත් නිසාන්ත ඇමතිතුමා කටයුතු කරනකොට ප්‍රතිපක්ෂය අවලාද නගනකොට සනත් නිසාන්ත ඇමතිතුමාට මම විශ්වාස කරනවා සාධාරණ පදනමක්කින් තොරව ඉන් ඔබ්බට ගිහිල්ලා අමානුෂික විදිහට එතුමා විවේචනය කරන්න කටයුතු කර හැටි අපි දැක්කා. ඒ කාරණාවේදී සනත් නිසාන්ත පමණක් නෙවෙයි සමන්ත සභාපතිතුමාත් විත්ති කෝඩුවට නම්වන්න තරම් ඔවුන් දේශ සහගත වුණා. ඒ කාරණා හැම නිර්මාණයෙන් තියෙන වෙලාවක සනත් නිසාන්ත ඇමතිතුමා අපි දකිනවා පලා සභාව තුළ පාර්ලිමේන්තු තුළ මේ කරපු දේශපාලන ක්‍රියාවලිය සංවර්ධන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරලා මහජනතාවට සේවය ලැබෙනකොට ප්‍රතිවිරුද්ධ වාදීන්ට ඒකට අනුගත වෙන්න එක දරා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ හින්දා තමයි Facebook එකේ ජනමාධ්‍ය පාවිච්චි කරලා සනත් නිසාන්ත චෝදිතයක බවට පත් කරේ. හැබැයි මේ සමාජ මාධ්‍ය දාලාවල තිබිච්ච කාරණාව අපි මේ පොත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රමුඛ ඒ කලාපය තුළ ජනතාව ප්‍රතික්ෂේප කරපු හැටි අපි හොඳට දැක්කා. සනත් නිසාන්ත ඇමතිතුමා ඒ එතුමාගේ දේහය අවසානයේ තියාගන්න ගෙදරක් තිබුණේ නැහැ. ප්‍රතිවිරුද්ධවාදීන් විසින් ගිනිබත් කරලා දයාබර බිරිඳට දරුවන් 4 දෙනෙකුට ජීවත් වෙන තිබිච්ච නිවස ගිනිබත් කරලා දැම්. ඒ නිවස ආපහු සනත් නිසාන්තගේ දේහය තියන්නේ තාවකාලික මඩුවක. මේ තරම් විශාල සේවයක් රටට වයඹ පළාතට ඉටු කරපු ඒ දේශපාලන නායකයාට තමුන්ගේ දේහය තියාගන්න තැනක් තිබුණේ නැහැ. ගලාගෙන ආපු පිරිස ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු සනත් නිසාන්ත ඇමතිතුමා ගාවට ඇවිල්ලා ඇස් වලින් ගලාගෙන වැටිච්ච කඳුළු දිහා බැලුවහම අපි දැක්කා සමාජ මාධ්‍ය දාලාවල තිබිච්ච දේ නෙවෙයි පුත්තලන් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ ජනතාවගේ මනස තුල තියෙන ලක්ෂ ගණන් මිනිස්සු ආව හලාවත ප්‍රදේශයේ 6-4 මහා දැවැන්ත තරුණ පිරිස් ඔවුන්ගේ ඇස් වලින් ගලාගෙන ආපු ඒ කඳුළු ධාරාවල් දැක්කහම අපි දැක්කා සනත් නිසාන්ත ඇමතිතුමාගේ අව්‍යාජ සේවය. දැන් මේ සියලු කාරණා කටයුතු කරනකොට සනත් නිසාන්ත ඇමතිතුමා පුත්තලන් දිස්ත්‍රික්කෙන් ඉවත් වෙනකොට බරපතල හිදැසක් තියෙනවා. ඒක දේශපාලන කාරණාවක් වෙනුවෙන් පමණක් නෙවෙයි, විශේෂයෙන් ඒ කලාපය තුළ පුත්තලන් දිස්ත්‍රික්කයේ දුක් විඳින ඒ කර්කස පරිසරය තුළ ජීවත් වෙන ජනතාව වෙනුවෙන් පෙනී හිටපු නායකත්වය හිම වෙනකොට ඒ හිදැස පුරවන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි විශ්වාස කරනවා සනත් නිසාන්ත කියලා කියන්නේ දරුවන් 4 දෙනෙකුගේ පියෙක් දයාබර ස්වාමි දියණියකගේ ස්වාමි පුරුෂේ පුංචි දරුවා. මේ නීතිඥතුමිය සනත් නිසාන්තගේ බිරිඳ වඩාගෙන ඉන්නකොට ඇගෙන් ගලාපගෙන ආපු කඳුළු පිහින්න තරම් ලදරුවේ ඉන්න පුංචි පුතාගේ මනස ශක්තිමත් වුණේ සනත් නිසාන්ත ඇමතිතුමාගේ තිබෙච්ච උද්වේගතර ජාන ඒ දරුවගේ තියෙන හින්දා. අම්මගෙන් ඇස් වලින් කඳුළු ගලාගෙන යනවා. පියතුමාගේ දේහය ඉස්සරහා තියෙනවා. දරුවා වඩාගෙන ඉන්න අම්මගේ කඳුළු පේන්නේ පුංචි පුතා. මේ වගේ සංවේදී ජනක සිදුවීම් අපි දැකපු ඒ ක්‍රියාවලිය තුළ එක පැත්තකින් රටට සේවය කරපු ජනතාවගේ කෘතවේදී බව, අනිත් පැත්තෙන් දයාබර බිරිඳගේ තිබිච්ච ලයාදර බව, අනිත් පැත්තෙන් දරුවන් තනිවෙච්ච දරුවන් පිළිබඳව තිබිච්ච බරපතල ප්‍රශ්නේ සමාජය කෙරෙහි ගත්තහම
මේ කාරණාව සනත් නිසාන්තට වෙච්ච සිදුවීම එක පැත්තකින් දේශපාලනය කරන අපි හැමදෙනාටම මං හිතන්නේ එක්තර අත්දැකීමක්. අපි පැහැදිලිව මතක් කරන්න ඕන මහජනතාව වෙනුවෙන් පෙනී හිටින උදවිය. අපි අව්‍යාජව මේ රාජකාරියට එකතු වෙලා ඉන්න අය. සනත් නිසාන්ත ඇමතුම හැම වෙලාවකම මහජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ප්‍රතිවිරුද්ධ වර්ගයන්ගෙන් දේශ සහගත විදිහට විවේචන ලක් වුණා. හැබැයි මේ රටට ආදරය කරන ජනතාවගෙන් තිබිච්ච ආදරය සනත් නිසාන්ත මැතිතුමාට තිබුණා. ඒ ඇතිවෙච්ච හිදැස පුරවන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සැලකිලට ගන්නකොට මම පෞද්ගලිකව විශ්වාස කරනවා සනත් නිසාන්ත ඇමතිතුමා බොහොම ආදර්ශමත් දේශපාලනයේ කැඩියද, ඒ වගේම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරපු කෙනෙක් කැඩියද, එතුමාගේ දේශපාලන ජීවිතයට සාර්ථක පිටුවහලක් වෙච්ච ඒ නීතිඥතුමිය චමරි ප්‍රියංකා මැතිනිය අපි විශ්වාස කරනවා පුත්තලන් දිශේකේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සනත් නිසාන්ත ඇමතිතුමාගෙන් ගිලිහිච්ච කොඩිය අතට අරගනීවි මහජනතාව එයත් එක්ක එකතු වෙලා ඒ පුංචි දරුවන් වෙනුවෙන් මේ සමාජ උන්නතියට කටයුතු කරන්න මැදිහත් වේවි කියන විශ්වාසය අප තුළ තියෙනවා. මම ඊට වඩා කාලය ගන්න කල්පනා කරන්නේ නැහැ. සනත් නිසාන්ත ඇමතිතුමා අපි අතරේ සදහටම සමුගත්තත් අපේ මනස තුළ ඔහු ජීවමානව සිටින බව මේ වෙලාවේදී මතක් කරන්න අපි කැමැති. සනත් නිසාන්ත ඇමතිතුමා මේ සමාජය කරපු සේවය වෙනුවෙන් අපිත් එක්ක ළඹැඳියාවෙන් යුක්තව කටයුතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මහා බරපතල විශ්වාසයක් පදනමක් ගොඩනැගිලා තියෙන වෙලාවක එතුමාගේ වියෝවීම හා සම්බන්ධව අපේ හදවත කිසියම් ආකාරයේ කම්පනයකට පත් වෙලා තියෙනවා. මේ වෙලාවේදී මම සනත් නිසාන්ත මැතිතුමාගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් හැටියට අත්දැකීමෙන් හිටපු කෙනෙක් හැටියට මට මතකයි කතාව දික්කුණත් මම කියන්න ඕන මේක. එතුමා කිව්වා මං අයියේ අවුරුදු 60ක් වෙනකම් විතරයි දේශපාලනය කරන්නේ. ඉතින් පස්සේ මම මගේ පෞද්ගලික ව්‍යාපාර කරනවා. මට එහෙම පදනමක් තියෙනවා. නිසා මම මේ කාලවකවාන තුළ රෑ දවල් බලන්නේ නැතුව වැඩ කරනවා. සමහර විට දවසකට නිදාගන්නේ පැය දෙකයි. මහජනතාවෙන් වැඩකට වෙනුවෙන් කටයුතු කරන්න ස්වභාවයක් හැකියාවක් එතුමාට තිබුණා. ඒ නිසා එවන් වැඩ කටයුත්තෙන් කරපු අපේ කල්යාණ මිත්‍රයෙක් අපි අතරින් සදාටම සමුගත් මොහොතේදී ඒ පිළිබඳ දුක් වෙන එම මැතිනිය සහ සහෝදරය ඇතුළේ දරුවන් එක්ක ඒ ශෝකය බෙදා හදා ගන්න එකතු වෙන බව ප්‍රකාශ කරමින් සනත් නිසාන්ත මැතිතුමනි ඔබ අදහපු ආගම අනුව අපි ප්‍රාර්ථනා කරනවා ඔබට මොක්සුව ලැබේවයි කියලා. බොහොම ස්තුතියි.
ගරු අසංක නවරත්න මැතිතුමා
බොහොම ස්තුතියි. මූලාසනාරෝඪ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියෙන අපේ දිවංගත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මැතිතුමාගේ ශෝක යෝජනාව වෙලාවේ මටත් විනාඩි කිහිපයක් ශෝක සටහනක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ සනත් නිශාන්ත මැතිතුමාගේ අභාවය පුත්තලන් දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි මේ රටේ බිම් මට්ටමේ සිට දේශපාලනය කරපු මහජනතාවට සැබෑවට ආදරය කරපු සැබෑ ජනනායකයෙක් විදිහට මුළු රටටම පාඩුවක් විදිහට තමයි අපි සලකන්නේ. එතුමා ප්‍රාදේශ සභාවෙන් ඊට පස්සේ පළාත් සභාව ඊටත් පසු පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් විදිහට රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට විශාල සේවාවක් පහළ ඉන්න මහජනතාව වෙනුවෙන් කරපු නායකයෙක්. මට අවස්ථාව ලැබුණා එතුමා සමග වයඹ පළාත් සභාවේ අපි එකට වසර 10ක් වාර දෙකක් මන්ත්‍රීවරයෙක් විදිහට මමත් එතුමා පළාත් අමාත්‍යවරයෙක් විදිහටත් අපිට කටයුතු කරන්න පුළුවන් කමක් ලැබුණා. මීට පෙර කතා කරපු DB හේරත් මැතිතුමත් අපේ පළාත් සභාවේ එවකට හිටපු අමාත්‍යවරයෙක්. අපි විශේෂයෙන්ම පළාත් සභා මන්ත්‍රීවරු විදිහට වැඩ කරනකොට අපේ පළාතේ පළාත් අමාත්‍යවරුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ අතර සනත් නිශාන්ත මැතිතුමා එක්ක වැඩ කරනකොට අපිට ඉතාම දක්ෂ විදියට මේ බිමේ ප්‍රශ්න හරියට අඳුනාගෙන මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා එතුමා කැපවෙච්ච ආකාරය, එතුමා නායකත්වය දුන්න ආකාරය අපිට බලාගෙන ඉන්නකොට හරි ආඩම්බරයක් දැනුනේ. විශේෂයෙන්ම පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට පළාත් දීවර අමාත්‍යවරයා විදියට ඒ වගේම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විදියට වයඹ පළාතට විශාල සේවාවක් මේ ශේෂ්ත්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් ලබා දුණු නායකයෙක්. එතුමා සාකච්ඡාවකට ඇවිල්ලා වාඩි වුණාම විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් මහජනතාව ඒ වගේම මහජන නියෝජිතයොත් එක්ක මනා සම්බන්ධීකරණයකින් වැඩ කරන්න පුළුවන් දක්ෂ දේශපාලඥයෙක් විදිහට තමයි අපි හඳුනාගත්තේ. එතුමා සමාජ සම්මතයක් විදිහට පොතේ පතේ අධ්‍යාපනයේ මහා ඉහළට උපාධි 3-4 අරගෙන ආචාර්ය මහාචාර්ය උපාධි දුර ලබා ගත්තේ නැති වුණාට ඊට එහා ගියපු අධ්‍යක්ෂ සම්භාරයක් දේශපාලනය එතුමා ලබාගෙන තිබුණා. පහළ සිටින මහජනතාව වෙනුවෙන් ඒ උදවියගේ ඕනෑපාකම් හරියටම තේරුම් අරගෙන ඒ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සඳහා නිසි විසඳුම් ලබා දෙන්න, ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න පුළුවන් නායකත්වයක්, ඉතාම උසස් ගුණාංගවලින් යුක්ත නායකත්වයක් එතුමා තුළ තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම එතුමගේ අභාවය අපි හැමෝටම විශාල පාඩුවක්. අපි පහුගිය කාලේ එක දේශපාලන කඳවුරක හිටියේ. ඊට පස්සේ අපි කඳවුරු දෙකක හිටියත් එතුමයි අපි අතර තිබුණු සම්බන්ධතාවයේ, සුහදතාවයේ, සහෝදරත්වයේ කිසිම දවසක බිඳ වැටුනේ නැහැ. එතුමා විශේෂයෙන්ම ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා විදියට අපි ඉල්ලීමක් ඉදිරිපත් කරත් විපක්ෂයේ ඉඳගෙන එතුමාගේ ඉල්ලීම පිළිබඳ සංවේදී වෙලා ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඒ කටයුතු ඉෂ්ට කරන්න එතුමා වහ වහ ක්‍රියාත්මක වුණා. ඒ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දුන්නා. නිලධාරීන්ගේ පැත්තෙන් මේ වැඩේ ප්‍රමාද වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බලලා ඔවුන්ට නිසි උපදෙස් දීලා නිසි මෙහෙයවීමක් අමාත්‍යවරයා විදියට ලබා දුන්නා. මම හිතන්නේ අපේ වාසුදේව නානක්කාර මැතිතුමත් මෙතන ඉන්නවා කැබිනට් අමාත්‍යවරයා විදියට. එතුමා ඉන්න කාලෙත් ඒ සහයෝගය ඒ ආකාරයෙන්ම ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ දීර්ඝව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතුමා වැනි දේශපාලන නායකයෝ පිළිබඳව මේ සමාජයේ පහුගිය කාලේ වකවානුව තුළ විශේෂයෙන්ම අපේ මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමන්ලාගෙනුත් කියවුණා මේ සමාජ මාධ්‍යවල ඇති වුණේ විරෝධ ආකල්පය. මම විශ්වාස කරනවා එතුමා සමීපව ඇසුරු කරපු කිසි කෙනෙකුට, එතුමාව හරියට කියවගත්ත කිසි කෙනෙකුට එතුමාගේ අඩුපාඩුවක් දකින්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. බොහොම ගුණගරුක, මහජනතාව වෙනුවෙන් අසීමිතව කැපවෙන, දිවාරය නොබලා වෙහෙසෙන, හැම වෙලාවකම දුරකථනයට සවන් දෙන, ඒ දුරකථනයේ මිනිසුන්ගේ ප්‍රශ්න පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙන මහජන නියෝජිතෙක් විදිහට අපි එතුමට බොහොම ගරු කරපු කෙනෙක්. ඒ නිසා විශේෂයෙන්ම එතුමා පිටුපස්සෙන් යෝධ සෙවණැල්ලක් වගේ එතුමාගේ ආදරණීය බිරිඳ නීතිඥ චමරි පෙරේරා මැතිණිය විශාල කැපකිරීමක් කරමින් ලබා දුන්නා. ඒ පිළිබඳ අපේ ලොකු ගෞරවයක් තියෙනවා. මම හිතන්නේ ඉතාම හොඳ සම්බන්ධතාවයක් තිබුණා සැමියයි බිරිඳයි අතර. ඒ දරුවොත් එක්ක බොහොම සතුටින් ඉඩ ලැබෙන හැම මොහොතකම ඒ පවුලේ උදවිය ඉතාම සතුටින් ගත කරපු පවුලක්. ඒ වගේම සියලු දෙනාම මේ දේශපාලන ව්‍යාපාරයේ වෙනුවෙන් පූර්ණ කාලීනව නියැලිච්ච පවුලක්. ඒ කුඩා දරුවෝ ඇතුළු සියලු දෙනාටම මේ පාඩුව දරා ගන්න බෑ. ඒ වගේම අපේ සභාපතිතුමා සමන්ත මැතිතුමා ඇතුළු මේ පවුලේ සියලු දෙනාටම අපේ ශෝකය පළ කරමින් මං හිතන්නේ එතුමා අදහන ආගම අනුව එතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරමින් එතෙක් නැවත දේශපාලන ව්‍යාපාරයේ මේ සටන් බෙමකදී නැවත හමුවෙමු කියන ආරාධනාව කරමින් එතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුතිය ඔබතුමා මට කාලය ලබා දීම පිළිබඳව.
බොහොම ස්තුතියි ගරු SM චන්දසේන මැතිතුමා.
මුල අසනේ සිටින ගරු මන්ත්‍රීතුමනි, සනත් නිශාන්ත
ඔබට එන්න පුළුවන්.
අපේ සහෝදර ඇමැතිතුමාගේ ශෝකය පිළිබඳව අද ශෝකය ඉදිරිපත් කරන වෙලාවේදී අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මටත් ඒ පිළිබඳව සම්බන්ධ වීමට ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම විශේෂයෙන්ම සනත් නිශාන්ත කියන චරිතය මේ යුගයේදී අපිට අමතක කරන්න බැරි කාරණයක් බවට පත් වෙලා තියෙනවා. සනත් නිශාන්ත නැති අපේ පක්ෂය අපිට ඉතාම ඒ අඳුරු තැනක් බවට අද පත් වෙලා තියෙනවා. ඒ වගේම සනත් නිශාන්ත නැති පාර්ලිමේන්තුව අද අපිට ලොකු හිඩසක් පෙන්වනවා කියන එක පළවෙනිම කියන්න ඕන. ඒ වගේම සනත් නිශාන්ත නැති පුත්තලම් දිස්ත්‍රික්කයට ලොකු අඩුවක් සියලු දෙනාටම දැනනවා කියන එක මම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ වගේම රාජ්‍ය ඇමතිවරු අතරේ ඉතාම ක්‍රියාකාරී රාජ්‍ය ඇමතිවරයෙක් හැටියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉතාම ක්‍රියාකාරී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් ඒ වගේම තම මහජන ක්‍රියාකාරී මහජන සේවකයෙක් හැටියට තමයි එතුමා අපි අඳුරාගත්තේ. එතුමත් එක්ක අපි කටයුතු කරන්න පුළුවන් වුණේ විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මගේ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලට නිරන්තරයෙන්ම එතුමා සහභාගී වුණා අපේ තියෙන මිත්‍රශීලී හිතවත් සහෝදරකම නිසා. ඒ වගේම එතුමා ධීවර ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලෙත් රාජ්‍ය ඇමතිවරයා හැටියට එතුමා ඒ මුහුදු එහෙම නැත්නම් මුහුදු මට්ටමේ කරන ධීවර කටයුතු පමණක් නෙමෙයි එතුමා
ඕඩර් ප්ලීස් මුලාසනේ සඳහා ගරු ජගත් සමරවික්‍රම මන්තුමා.
ගරු අන්තිතුමනි, එතුමා මොහොදු ධීවර කටයුතු පමණක් නෙමෙයි නිර්දිය ධීවර කර්මාන්තය දියුණු කරන්නත් අපේ ප්‍රදේශවලට ඇවිල්ලා උතුරුමැද පළාත වගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේ ඇවිල්ලා ඒ ධීවර ජනතාවට විශාල ශක්තියක් ලබා දුන්නා. මම දන්නවා ඉස්සෝ කර්මාන්තය අපේ රටේ නගා හිටවන්න ප්‍රෝගාමි වුණේ සනන් නිශාන්ත ඇමතිතුමා. එතුමා පිළිබඳව අපිට දවසක් කතා කරන්න පුළුවන්. ඒ තරම් කතා කරන්න කාරණා එතුමා ළඟ තිබුණා. අපි දන්නවා අපි එතුමාගේ නිවසට ගියපුවාම පුදුමාකාර විදිහට ආගන්තුක සත්කාර කරන්නේ. ඒ වගේම එක එක සමාජ මාධ්‍ය ජාලවලින් පහර ගැහුවට එතුමාගේ චරිතය විකෘති කරලා පෙන්වුවට ඉතාම විනයගරුක පුද්ගලයෙක්, විනයානුකූලව හැසුරුණ, ඒ වගේම විනයක් ඇතුව කතාබහ කරපු, ගෞරව කරන්න ඕන පුද්ගලයාට ගෞරව කරමින් කටයුතු කරපු නායකයෙක්. එතුමා ජීවත් වෙලා ඉද්දී හුඟක් දෙනකොට මේ හුඟක් එතුමාට ප්‍රතිවිරුද්ධ අදහස් දරන අය පෙන්වුවේ එතුමා මැරේ දාමරිකයේ, ඒ වගේම අමුතුම ජාතියේ පුද්ගලයෙක් හැටියට. නමුත් අපි දන්නවා එතුමාගේ මරණෙත් එක්ක අපි දැක්ක දෙයක් තමයි සමහර සමාජ මාධ්‍ය ජාලවල සමහර පක්ෂ සංවිධාන කටයුතු කරා එතුමා ජීවත් වෙලා ඉන්න සනන් නිශාන්තට වැඩිය මරණයට පත්වච්ච සනන් නිශාන්තට බය වුණා වගේ අපිට තේරුණා. එතුමාගේ මරණයට අවලාද ගහන්න පටන් ගත්තා. ඒ වගේම පවුලට, එතුමාගේ බිරිඳට, අපි තවරි පෙරේරා මැතිනියට මේ විදිහට දරුවන්ට පවා අපහාස කරලා ෆේස්බුක් වල එක එක කමෙන්ට්ස් දාන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට එතුමාට විශාල බයක් තිබුණා. එතුමා පිළිබඳව එතුමාගේ දේශපාලන ගමනට බයක් තිබුණා. එතුමාගේ හැසිරීමට ලොකු බයක් තිබුණා කණ්ඩායමක් හිටියා. ඒ වගේම බැලුවා මේ මරණේ අපහාසයට ලක් කරලා එතුමාගේ මරණේ පවා පහත් මට්ටමට ගේන්න සමාජ මාධ්‍ය ජාලවල උත්සාහ කිරීම නිසාම පුගාදෙනට අස්සරුණ අපේ රටේ අයට මෙන්න මේ විදියේ හැසිරෙන කණ්ඩායම් මේ වගේ අය තමයි මේ රටේ දේශපාලනය කරන්න කියන ඒ තත්ත්වය අවබෝධ කරලා දෙන්නත් මෙතුමාගේ මරණයෙන් පුළුවන් වුණා. ඒ වගේම සනන් නිශාන්ත මෙතුමා ජීවත් වෙලා හිටියා වගේම ජීවිතෙත් එක්කම රටට පක්ෂයට මහා විශාල සහයක දුනා වගේ එතුමාගේ මරණයෙන් පස්සෙත් මේ දේශපාලන මේ ලොකු හැරවුමක් ඇති වුණා. හුඟක් දෙනෙක් හිටියේ මේ අපහාස අපවාද කරන පුද්ගලයෝ එහෙම පුද්ගලයෝ කියලා. නමුත් සැබෑ ජීවිතය මොකක්ද කියන එක පිළිබඳව රටේ එදා දහස් ගාණින් ඒ ගෞරව දක්වන්න ආපු දහස් ගාණ ජනතාව අපි දැක්කා අඬා බැලපුණා. හුඟක් දෙනෙක් වැඩිහිටි අම්මලා තාත්තලා දරුවෝ තමගේ පවුලය නෙමෙයි පිටස්තර අය දිස්ත්‍රික්කය වෙන්න පුළුවන් පිට අය එතුමා පිළිබඳව එතුමා උදව් ගත්තා අය එතුමා ආශ්‍රය කරපු අය. ඉතින් එතනදී විශාල වශයෙන් හුඟක් දෙනකොට අස්සරුණා මේ 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 සමාජ මාධ්‍ය ජාලාවල පෙන්වන චරිත නෙමෙයි මේ චරිත කියන එක. ඒක එතුමාට විතරක් නෙමෙයි ඒක පොදුවේ රටරම යහපතක් වුණා. එතුමා මැරුණත් එතුමාගේ මරණෙමුත් යම්කෙසේ දේශපාලන අදහසක් රටර දෙන්න පුළුවන් වුණා. අපි තාම කනගාටු වුණා. එතුමාගේ මරණය ආරච්චි වෙලා ඉඳන් පාන්දර ඉඳන් පාන්දර අපිට ආරංචි වුණේ. ඒක ටිකක් හීනයක් බවට පත් වුණා. මොකද සනන් නිශාන්ත කියන්නේ එහෙම මරණයට පත් වෙන්න පුළුවන් දේව ශක්තියක් තිබුණ පුද්ගලයෙක් නෙමෙයි. ඉතාම ශක්ති සම්පන්න හොඳ දේහ ලක්ෂණ වලින් සමන්විත පුද්ගලයෙක්. ඉතින් අපිට ඇත්තටම මේ තාම කණගාටුවකට පත් වුණ අපි තරන්නේ රටම. ඒ නිසා තමයි රටේම ජනතාව ඒ තත්ත්වයට පත් වුණේ. අපි ඇත්තටම ඉතාම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි චමරි මැතිනියට, එතුමාගේ මැතිනියට. එතුමේ විශාල වශයෙන් ලොකු ආදර්ශයක් දුන්න රටරම බිරිඳක් හැටියට මවක් හැටියට ඒ අවස්ථාවේ හැසිරිච්ච ආකාර දිහා බලපුවාම අර අපේ ඉස්සල්ලා එතුම අපේ දරු මන්ත්‍රීතුමාලා කිව්වා වගේ අර කුඩා දරුවා අම්මගේ කඳුළු පිහින එක මුළු රටේම ජනතාව දැක්කා. ඒ දරුවන්ගේ මවගේ තියෙන සෙනහස, ඒ මව්පියන්ගේ සෙනහස මොකද්ද කියන එක පිළිබඳව ලොකු පණිවුඩයක් අපේ රටට දෙන්නේ මරණෙත් එක්ක පුළුවන් වුණා. එතුමාගේ මරණෙත් එක්ක ඒ වගේ විශාල ආදර්ශයක් රටට දෙන මරණයක් බවට එතුමාගේ මරණෙත් පත් වුණා. ඒකයි කියන වටිනාකම. ඉතින් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට විශාල පාඩුවක්, පුද්ගලිකව මට පාඩුවක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන කටයුතු වලට එතුමාගේ අමාත්‍යාංශයෙන් අපි වෙනුවෙන්, අපි දිස්ත්‍රික්කයේ වෙනුවෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් විශාල සේවාවක් කරා. අපිත් එක්ක බොහොම හිතවත්ව හිටියා. ඕනම දෙයකට එතුමා බලල්ලක් පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රශ්නයකට කැලින්ම එතුමා තමයි මුණ දෙන්නේ. එතුමාගේ යටිකුට්ටු වැඩ තිබුණේ නැහැ. එතුමා ඍජුවම ඒ කියන දේ කරන, කරන දේ කියන නායකයෙක් කියන එක මුළු රටම දන්නවා. මේ පුළු පාර්ලිමේන්තුවේම සියලුම පක්ෂ විපක්ෂ 225ම දන්න කාරණයක්. ඉතින් ඒ එතුමාගේ මරණය අභාවය අපේ පක්ෂයටත්, විශේෂයෙන්ම අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විශාලම ශක්තිය තමන්ගේ දරුවෙක් හැටියට තමයි සැලකුවේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා හා සමාන දරුවෙක් බවට සලන් නිශාන්ත මන්ත්‍රීතුමා එතුමා සැලකුවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අමාරු වැටෙන අවස්ථාවක එතුමා ජනතා සමහර අතහැරලා යන වෙලාවක එතුමා අතහැරලා ගියේ නැහැ. මරණය දක්වා එතුමාත් එක්ක විශාල ශක්තියක් ලබා දුන්නා. සමහර අය ඉන්නවා වාසි වෙලාවට ඉන්නවා, අවාසි වෙලාවට මගහැරලා යනවා. සනන් නිශාන්ත එහෙම අවාසි වෙලාවට මගහැරලා ගිය පුද්ගලයන් නෙමෙයි, වාසියට ආපු පුද්ගලයෙකු නෙමෙයි. අවාසි වෙලාවට වැඩිපුරම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක පක්ෂෙත් එක්ක හිටපු නායකයෙක් බවත් සඳහන් කරමින් එතුමාගේ ආගම හැටියට මම විශේෂයෙන්ම අපි චමරි පෙරේරා මැතිණියට අපි ආරාධනා කරනවා. එතුමාගේ අපේ සභාපතිතුමා ඉන්නවා සහෝදරයා, ඒ පවුලේ අය ඔක්කොම විශාල ශක්තියක් ලබා දුන්නා මේ දේශපාලන කටයුතුවලදී. එතුමියට නැවත ඒ සනන් නිශාන්ත ඇමතිතුමාගේ ඒ පුරප්පාඩුව පුරවන්න බලා ඉන්නවා පුත්තලමේ ජනතාව. ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටිමි. ඒ වගේම සනන් නිශාන්ත ඇමතිතුමාට එතුමාගේ ආගමේ හැටියට මොක්සුව ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්ක අවසන් කරන බොහෝ ස්තුතියි.
ඉස්තුතියි ගරු මන්තුමා. මේලකට වීරසුමන වීරසිංහ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න.
ගරු මූලාසනාරුවට ගරු මන්තුමනි, හරියටම මීට මාසයකට කලින් ගිය මාසේ 24 වෙනිදා මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්න උත්සාහ කරපු ඔන්ලයින් සේෆ්ටි බිල් එක ඒ විවාදයේ අවසාන මොහොතේදී අපි මේ පාර්ලිමේන්තුවේ දා ඡන්දේ දා ප්‍රශ්න ගණනාවක් අපි ඒකට විරෝධයක් වයි සියල්ල අස්සේ සභාගර්භය තුළ අර එහා කෙළවරේ ඉඳගෙන හිනාවෙවේ හිටපු සනන් නිශාන්ත මැතිතුමා ඊට පැයකට පැය භාගයකට කලින් පනත ඡන්දේ ඉවරසලා ඉවර ගියාට පස්සේ අපිට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ තිබිච්ච ඒ ජනරජ දින උත්සවයේදීත් හම්බෙලා එතන නික්ම ගිහිල්ලා අපි උදේ පාන්දර පණිවිඩයක් විදියට ලැබෙන්නේ ඔහුගේ ජීවිතය සමු ගැනීම. පැය 7-8 කාල සීමාවක් තුළ ඒ වෙච්ච වෙන්වීම අපිට හිතා ගන්න බැරි වෙන්වීමක්. සනන් නිශාන්ත ගරු මන්ත්‍රීමාගේ දේශපාලන ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් මේ දෙකම ගත්තම තමත් බොහොම සමානකම් රාශියක් මගේ ජීවිතයත් එක්ක තියෙනවා. සමානකම් රාශියක්. ඒ වගේම දේශපාලනයේ අසමානකම් කිහිපයකුත් තියෙනවා. මම අසමානකම් ගැන මේ මොහොතේ කතා කරන්නේ නැහැ. සමානකම් වලින් ප්‍රධාන සමානකම ඔහු ඉපදුනේ 1975. මමත් 1975. 1997 තමයි ඔහුත් මමත් එදා ප්‍රාදේශීය දේශපාලනයට එකට ආවේ. ඔහු ආරච්චි කට්ටිය ප්‍රාදේශීය සභාවේ, මම මාතර දිස්ත්‍රික්කයේ කොටබල ප්‍රාදේශීය සභාවේ. හැබැයි ඔහු ඒවර පළවෙනි වතාවට මන්ත්‍රීවරයෙක් ඉදිරියට එන්නේ නැහැ. නමුත් ඔහු ඒ පංසභා කාල සීමාව තුළ මන්ත්‍රීවරයෙක් ඉදිරියට එනවා. 2002 පළාත් පාලන මැතිවරණය තියෙනකොට එදා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව භීෂණය වපුරුවා. ඒ භීෂණයත් ඉතාමත් නරකම භීෂණය තිබිච්ච දිස්ත්‍රික්කය තමයි පුත්තලම් දිස්ත්‍රික්කය. එදා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට, ඒ කියන්නේ අපි පුටුව ලකුණ චන්දිල්ලපු අපේ දේශපාලනයට විශාල හානියක් වෙච්ච දිස්ත්‍රික්කය පුත්තලම් දිස්ත්‍රික්කය. විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙච්ච සනන්නිසාන්ත මැතිතුමාගේ සහෝදරයන් ඇතුළු ඒ දේපළ නැති වෙච්ච කාල පරිච්ඡේදය. නමුත් 2002 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තියෙනකොට ඔහු ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, මම කොටබල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා. 2004 ගරු මොලාසිරාට බන්තමනේ අපි දෙන්නම පළාත් සභා මැතිවරණයට එනවා. අපි දෙන්නම දිනනවා. 2009 දිනනවා. 2014 දිනනවා. ඔහුත් මමත් කලක් පළාත් සභාවල අමාත්‍යවරුන් විදියට කටයුතු කරනවා. මට කලින් ඔහු 2015 පාර්ලිමේන්තුවට එනවා. අපි 2020 පාර්ලිමේන්තුවට එක මැතිවරණ ඉදිරිපත් වෙලා ඔහුත් අපිත් එන්න කටයුතු කරනවා. දැන් මෙහෙම සමානකම් රාශියක් තියෙන වගේම ඒ සමානකම් තුළ ඔහුගේ දේශපාලන ගමන තිබිච්ච අභියෝග, අපේ දේශපාලන ගමන තිබිච්ච අභියෝග වලත් මහා දැවන් සමානකම් රාශියක් තියෙනවා. ඒ වගේම ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් තුළ තිබිච්ච කැපකිරීම, එහෙම නැත්නම් වැඩ කිරීමේ හැකියාව අපේ දේශපාලනෙත් එක්කත් බොහොම සමානකම් තියෙනවා. ඒ නිසා ඔහු අපේ දේශපාලනයේ අහුත් අපිත් බොහොම ළඟ සමාන මිත්‍රයන් විදියට තමයි පහුගිය 30 වසරකට ආසන්න කාලයක් අපේ කටයුතු කරේ. මට මතක 2004 අපි පළාත් සභා මන්ත්‍රී සංසදයේ හදනකොට එදා ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව ලොකු විවාදයක් එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ තියෙනකොට අපි පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම තමයි යෝජනා කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදීම් තියෙන වෙලාවේ ඒ වෙලාවේ පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමට විශාල ශක්තියක් දුර්ජ කෙනෙක් තමයි සරණිසාන්ත එදකොට හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා. ඒ දේශපාලන සමානකම් එක්ක මේ පාර්ලිමේන්තුවේ ඔහුගේ දේශපාලන ගමනත් ඉතාම ශක්තිය දේශපාලනයක්. අපි ඒකාබද්ධ විපක්ෂය වැඩ කරන කාලේ ඔහුගේ දායකත්වය ඉතාම ශක්තිය දායකත්වයක්. ඒක නිසා ඔහුගේ දේශපාලනය පරිපූර්ණ දේශපාලන චරිතයක්. දැන් මේ අපි සරණිසාන්ත ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් දන්න සරණිසාන්ත ගැන දකින දේ. හැබැයි ඒවා නොදකින පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන් ලංකාවේ වෙන තැන්වල සරණිසාන්ත ගැන තිබුණේ වෙනත් චිත්‍රයක්. ඒක මවපු සහ ඇඳපු චිත්‍රයක්. ඔහුගේ දේශපාලනයේ යම් අඩුපාඩුකම් තියෙනද අපි මේ කතා කරන මමත් මේ සභාවේ කාගෙත් මොන හරි අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ඒ අතර ඔහුගේ නැති දේවල් තමයි මතු ගන්න කටයුතු කරේ. ඔහු තමන්ගේ මතය වෙනුවෙන් තමන්ට මොන අලාභ සිද්ධ වුණා වුණත් ඔහුගේ කට පාවිච්චි කරනවා, ඔහුගේ ක්‍රියාව හැසිරවනවා. ඒක නිසා ඔහුට ගොඩක් අලාභ සිද්ධ වුණා. ඒක නිසා මේ සමාජයේ අර හොඳ සරත් නිසාන්ත නෙවෙයි නරක සරත් නිසාන් තමයි සමාජගත වෙන්න කටයුතු කරේ. ඔහු අමාත්‍යවරයෙක් 2020 ආවට පස්සේ ඔහු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා. මම දන්නවා වාසුදේව නානක්කාර එතුමා තමයි විශේෂ අමාත්‍යවරයා විදිහට හිටියේ. එතුමා අද අසනීප දත්ත නිසා එතුමාගේ ශෝකයත් පළ කරන්න කියන කාරණා සඳහන් කළා ගියා. වාසුදේව නානක්කාර මැතිතුමා සහ ඔහු අතර බොහෝ ළඟ සම්බන්ධතාවයක් තියෙනවා. මේ සභාවේ ඉන්නවා ජීවන්ත වණ්ඩමන් වර්තමාන ජල සම්පාදන මැතිතුමා. එතුමාගේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට තමයි අවසාන කාලේ කටයුතු කරේ. ඔහු තමන්ගේ අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට ඉතාමත් ලැබඳිව සහ ගෞරවයෙන් කටයුතු කරා. මම මතකයි වාසුදේව නානක්කාර මැතිතුමා අපි දේශපාලන මතවාද විදිහට වෙනස්ව කටයුතු කරන කාලේ පවා සනන්දිසාන් මැතිතුමා ඒව පැත්තකින් තියලා වාසුදේව සහෝදරයාට ඉතාමත් ගෞරව ආකාරයෙන් කටයුතු කරා. වැඩ කරන කොටත් එහෙමයි. ජල සම්පාදන අමාත්‍යංශයේ මහා දැවැන්ත වැඩ ප්‍රමාණයක් ගන්න ඔහු මැදිහත් වෙනවා. ඔහුට බාර වෙච්ච විෂය තුළ මම මතකයි මගේ ගමේ මගේ ප්‍රදේශයේ තියෙන එළවලු රජමහා විහාරස්ථානයේ බරපතල ප්‍රශ්නයක් තිබුණා. ජලය පිළිබඳ ප්‍රශ්නයක් අපි දීර්ඝ කාලයක් විසඳන්න උත්සාහ කරපු ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණා. වාසුදේව නානක්කාර අමාත්‍යතුමාට ඒක දුන්නාන් පස්සේ වාසුදේව නානක්කාර අමාත්‍යතුමා කිව්වේ මේක මට අයිති එකක් නෙවෙයි සනත් නිසාන්තයේ විෂයයටද තියෙන්නේ. සනත් නිසාන්ත මැතිතුමාට මිනිත් එකක් දාලා මට ලියුම දුන්නම ඒ දීපු වැඩේ අද අවසන් කරලා තියෙනවා. එළවලු රජමහා විහාරස්ථානයට අවශ්‍ය ජල ප්‍රධාන ජල යෝජනා කමේ ක්‍රියාත්මක කරන ජල සම්පත් ඒ ප්‍රජා ජල විද්‍යාපති යටතේ. ඒ නිසා වැඩ කරන්න ගියාම සීමාවක් මායිමක් නැතුව ඒ මතකට මොන දේ තිබුණා වුණත් වැඩ කරන තැනට වැඩ කරන්න ඔහුගේ දේශපාලන භාවිතාව ඉතාමත් හොඳ ක්‍රියාකාරකමක් බවට පත් වුණා. ඒක නිසා මම මේ මොහොතේදී කියන ඔහුගේ දේශපාලනය පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලන ඇත්තක බැද්ද නිසා පුත්තලම් දිස්ත්‍රික්කයේ අමුතු දේශපාලනය. අපිට මතකයි 1977 එදා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණයෙන් පස්සේ වාමාංශික දේශපාලනය නැති බංගස්ථාන කරා. අශෝක වඩි බංගාගේ දේශපාලනය ගැන අපි අහලා තියෙනවා. එතකොට මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලන ඇත්තක තමයි සනන්නිසාන්තල හැදෙන්නේ. 2001 මැතිවරණ වෙනකොට ඒ දේශපාලනය තවත් වෙනස් වෙනවා. අශෝක පාලිත රංග බණ්ඩාරලා වැත්තමාලා එදා අද මහත්තුරු වගේ ප්‍රතිවිරෝධයට අඳන් හිටියට එදා මේ මහත්තුරු එදා දේශපාලනය කරේ මොනතරම් මර්ධනකාරී දේශපාලන 2001 දී. දැන් ඒවට මුහුණ දෙන්න දමුදස නායකට සනන්නිසාන්තල සිද්ධ වුණා. ඒ මුහුණ දීම තුළ තමයි ඒ දේශපාලන පිළිබඳව කළු චිත්‍රයන් නැතෙන්න මැවෙන්නේ නැtei කියලා මම විශ්වාස කරන්නේ. නිසා පුත්තලම් දේශපාලන සංස්කෘතිය තුළ බිහි වෙච්ච නිර්මාණ වෙච්ච චරිතයක්. ඒක නිසා මෙරට දේශපාලන ශබ්දකෝෂයේ ඔහුගේ ගණ ගොඩක් දේවල් කියවේවි. අවසාන වශයෙන් මේ සමාජ මාධ්‍යවල මෙතන කතා කරා. මේ සමාජ මාධ්‍ය නියාමන පනත සම්බන්ධව අපේ තියෙන විවේචනයක් විරෝධයක්. හැබැයි සමාජ මාධ්‍ය තුළ හැසිරීම සම්බන්ධව අපිට තියෙන කලගාටුවක් කලකිරීමක්. මට මතකයි එදා ගිය 25 වෙනිදා උදේ පාන්දර මේ සිදුවීම ඇතු වෙච්ච මොහොතේ ඉඳලා සමාජ මාධ්‍ය තුළ වෛරල් වෙච්ච ඒ දේවල් දිහා බැලුවන් පස්සේ අපි මේ මොන දේශ රටකද ජීවත් වෙන්නේ කියලා හිතනවා. ගරු මූලාසනවල ගරු මන්ත්‍රමනේ අපේ සමාජ සංස්කෘතිය විරුද්ධව තිබුණා. පාරේ වාහනයක හැප්පිලා සතෙක් මරුණත් වාහනේ නවත්තලා සතා පැත්තකට අයින් කරලා දාලා යනවා. පළවෙනි මොහොතේදීම පුළුවන් කෙනා ඒ සතා වල දාලා යන සංස්කෘතියක් අපේ තිබුණා. හැබැයි මේ වෛරක්කාරී සංස්කෘතිය තුළ අද ඒ දේවල් වෙනස් වෙලා. පාරේ සතෙක් හැප්පිලා මරුණායින් පස්සේ ඒ සතා ගැන හොයන්නවත් බලන්නවත් නැහැ. ඒ වාහන වලට යටවෙලා කුඩුපට්ටම් වෙලා ඒ සතා කෑලි වලට යනකම්ම අයින් කරන සංස්කෘතියක් නිර්මාණය වෙලා. ඒ සමාජ වෛරය මේ අසංවේදී භාවය නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක්. ඒකට සනන්නිසාන මන්ත්‍රීමාගේ මරණ සිද්ධ වෙච්ච ලාවේ මම එදා කඩවත තිබිච්ච විවාහ මංගල උත්සවයේ අසංකරණ නියමිත වෙච්ච නිසා මට යන්න සිද්ධ වුණා. මම එතනට යනකම්ම මගේ ජීවිතේ මං විවාහතන මගේ ජීවිතේ විතාමත් වේදනාකාරී සහ කලකිරිච්චම පැයකීපෙ බාඩපත් වුණා සමාජ මාධ්‍ය තුල හැසිරිච්ච අතම් පෝස්ට් දිහා බැලුවෙන් පස්සේ. ඒක නිසා මම එතන මගුල් උත්සවයේ විනාඩි කිහිපයක් හැඳිලා මම රාගමරෝ වලට ගිහිල්ලා එතන ගියේ ඒ වේදනාවන් සියල්ලත් එක්ක. ඒක නිසා මේ සමාජය මිට වඩා වෙනස් වෙන්න ඕන. ඒක නිසා හොඳ සහ නරක කළු සහ සුදු අතර තියෙන පරතරය තේරුම් ගන්න සමාජයක් බිහි වෙන්නක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මම මිට වඩා මේක ගැන කතා කරන්නේ නැහැ. සනන්නිසාන්ත මැතිතුමාගේ මරණය සම්බන්ධව ශෝක වෙන ආදරණීය බිරිඳ චමරි ඇතුළු ඒ ඥාතිවරුන් දරුවන් සමහර විට ගොඩක් දේවල් කියවුණා. මම ඒක නිසා වෙලාව ගන්න නැහැ කියන්න. ඒ හැමදෙනාටම අපේ සංවේගයත් මානියෝජන කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සංවේගයත් මේ මොහොතේ පුද කරමින් සනන්නිසාන්ත ඒ ආදරණීය දේශපාලන සහෝදරයාට මොක්සුව ප්‍රාර්ථනා කරමින් මානියනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමා ඔබතුමා කතා කරන්න.
Honorable presiding member, I would first like to offer my condolences to the families of honorable member former minister Sanath Nishanta, and also I would like to take this opportunity to also give my condolences to the families of his personal security officer Mr. Jayakodi. I think as far as my late state minister Sanath Nishanta goes, initially when I had taken over as the minister of cabinet for water supply and estate infrastructure, I was honestly a bit concerned as to who my state minister was, because I have no prior experience in working with him, and the only experience that I have of him is whatever I have seen of him or what has been portrayed of him. And when I had first met him and when we had spoken, I realized I wasn't talking to Sanath Nishanta, state minister of water supply. I realized I was talking to Sanath Nishanta, who is a great father to four beautiful children, a great husband, and a family man who had his loyalty completely vested with Honorable Mahinda Rajapaksha. And it saddened me upon his death the way Sri Lanka behaved as a society. And this, as community leaders, we must address. Regardless of whatever political ideology anybody shares, regardless of whoever they support in the realm of politics, regardless of who you like, who you do not like, every human being deserves compassion. According to our constitution, we give first and foremost place to Buddhism. I don't think this is what Buddhism teaches us, to show insensitivity to fellow human beings, let alone after they die. And this is something that must be addressed. Today we are sitting in this chamber. We all are giving our condolences on the late minister. I see my sister there. I see her four beautiful children there and four very young children who I don't even think understand the concept of life and death. Tomorrow they should grow up to become contributing members of society. They should grow up respecting the values of society, respecting Sri Lanka. They shouldn't be members of society who are victims of society. They shouldn't be traumatized by the treatment that was meted out to their father post his death. And it saddens me that that is where we are heading. Not only with the late minister's children. During the Aragalaya period, we lost the late Amarakirti Athakorala, who, in my view, was a very decent politician, very well respected. And his death was treated with the same level of resentment. And I think once the Honorable Ministers had reached his home, when they had received him for the funeral, the sheer turnout of the crowd in his area shows the work that he has done for the community, shows his commitment to the community, and more or less shows his dedication. Now, though the late Sanat Nishanta and myself come from different political backgrounds, though we come from different political ideologies, different political dynamics, one thing I must recognize is in his tenure as the State Minister of Water Supply, he was completely dedicated to providing water to the rural areas. He had worked with close to 5,000 community-based organizations, which I was unaware of before his death. Had I had known that, then he would have been celebrated even. But the reality of the matter is, today we have lost an efficient administrator. Today, one thing that Sri Lanka must reflect on, especially the youth of this country, is not to be instigated by certain political entities into becoming something that is not human. Because we must understand that the Honorable Sanat Nishanta, being a parliamentarian, being a state minister, being a loyalist of SLPP, all that is secondary. What is primary is the fact that he was a husband, he was a father, and that needs to be looked at. And today, I stand before all of you, and I want to thank all the members of parliament who have spoken so far and who will speak after me on behalf of their family, because I think one thing that we as humans must realize is that we really do not value someone when they are living. We understand their loss only after they are dead. And that is something that must change within us. As far as the late Minister Sanat Nishanta goes, I think his commitment towards solving the issues of the rural community were always his priority. When I had taken over the ministry, while we were dealing with the Asian Development Bank reforms, while we were dealing with other problems pertaining to the water sector, Honorable Sanat Nishanta was somebody who looked out for the human component. He had always come forward to me with innovative ideas. He had always come forward to me with ideas of better and more efficient management. And that is simply because, though he was my state minister, he was also my guide in the ministry. I was the fourth cabinet minister of water supply, and Sanat Nishanta had seen all four ministers. His experience in the sector, it has to be noted. And apart from that, I would also like to take this opportunity to just explain, when it comes to the aftermath of the accident that had taken place, I was shocked to find out how certain people had spoken ill of him. But apart from that, I was even more shocked to find out how many people had shared the visuals of his death. What kind of animal do you have to be to look at another human being in that manner? This is not the society that we want our children to grow up in. This is not the society that we want to carve out as community leaders. Today, I am sitting in this parliament as the youngest cabinet minister in the history of Sri Lanka. Today, I am sitting here looking at the future in a very dark manner. Because if it keeps going on in this manner, I can assure you, not only will we lose our children, we will lose Sri Lanka eventually. Which is why I would like to urge all the members of this house to not politicize his death, but to recognize the efforts made by a man who was committed to his ideologies, who was committed to his family. And if this were to happen to any one of those members, I do not think they would want their families to feel the way the late Sanat Nishant's family feels even now. And I would like to tell his children that at the end of the day, their father was somebody who was committed, regardless of what anybody says. Not only was he committed, he was a genuine human being who stuck to his beliefs. As a politician, he did not say what everyone wanted to hear. He said what everyone needed to hear. And with that, I would like to end my speech, and I would also like to once again thank all the members of this House, as he was my state minister. I would also like to thank the public who had attended his funeral, and I wish for a better Sri Lanka in which his children can grow up into contributing members of society. Thank you.
Isuthi garu emathuma milakata garu indika anuddha emathuma obathuma katha
bohomathma stuti mulasane garu mantri tumani etharwama sanath nishantha garu rajya amathya tuma ge shoka wenuen itumage abhave wenuen karana shoka yojanawata adahas ලබාදීමට අවස්ථාව ලබාදීම ගැන විශේෂයෙන්ම මම හිතන්නේ 1975 ආරච්චි කට්ටුවේදී ඉපදිච්ච සනත් නිශාන්ත මහතා මම හිතන්නේ කතෝලික බැතිමතෙක් එතුමා දරුවෝ 5 දෙනෙක්ගේ පියෙක් දරුවෝ 4 දෙනෙක්ගේ පියෙක් ඒ වගේම සහෝදරයෝ 5 දෙනෙක්ගේ සමාජිකයෙක් එවගේම දියණියන් තුන් දෙනෙක් පුතුණුවෙක් විශේෂයෙන්ම බිරිඳ චමරි පෙරේරා නීතිඥවරියක් එවගේම කේ සනුත්මි ජයනා පෙරේරා වැඩිමාල් දියණිය ඊළඟ දියණිය කේ සඳනි චියාරා පෙරේරා කේ සෝහර්ෂියන් පෙරේරා තුන්වෙනි දියණියත් බාල පුතා වෙන්නේ සහන් කේ සහන් චමත් අන්තෝනියෝ පෙරේරා මම කතෝලිකයෙක් විදිහට මේ දරුවන්ගේ නම් දිහා බලපුවාම අපේ කතෝලික ආගමට බොහොම සම්බන්ධ නම් හතරක් මේ දරුව හතර දෙනාට තියෙනවා මට මෙතනින් කියන්න ඕනේ සනන් නිශාන්ත කියන්නේ පාර්ලිමේන්තුවට මාත් සමගම එකම දවසේ 2015 දී පත් වුණේ හැබැයි එතුමා දේශපාලනයේට පැමිණෙන්නේ මට බොහෝ ඉහත මෙතන ගොඩක් අය ප්‍රකාශ කරා 1997 වසරේ ප්‍රාදේශ සභාවේ ආරච්චි කට්ටුව ප්‍රාදේශ සභාවේ එවකට තිබිච්ච පළාත් පාලන මැතිවරණයේ සභිකයෙක් බවට පත් වෙලා ඊට පස්සේ 98 මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දීලා ඊට පස්සේ 2002 දී විපක්ෂ නායකයා වෙලා මහා දීර්ඝ දේශපාලන ඉතිහාසයක් 2004 දී එතුමා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඊට පස්සේ 2001කින් විශිෂ්ට ජයග්‍රහණයක් කරලා 2009 දීත් එතුමා වයඹ පළාත් සභාවට නැවත තේරීපත් වෙලා 2010 පස්වෙනි මාසේ 31 වෙනිදා එතුමා ජීවිතයේ පළවෙනි පළාත් අමාත්‍ය ධූරය එතුමා ලබා ගන්නවා වයඹ පළාත් දීවර මහමාර්ග විදුලි බල නිවාස සහ ඉදිකිරීම් ඇමතිවරයා විදියට විශාල වැඩ කොටසක් ප්‍රාදේශ සභාවෙන් ඉඳන් කරගෙන ආපු එතුමා 2013 දී නැවත වයඹ පළාතට තේරීපත් වෙනවා මනාප ඡන්ද 62000කට වැඩි ප්‍රමාණයක් 63000කට ආසන්න ප්‍රමාණයක් අරගෙන 2015 දී එතුමා ඒ ඡන්ද ප්‍රමාණය 68000කින් වැඩි කරගන්නවා මෙන්න මේකට තමයි අපි සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස ප්‍රහාර ගහනවා අපි දැක්කේ මොකද එතුමා බිම් මට්ටමේ හදපු දේශපාලනයේ නුරුස්සන කණ්ඩායම් එතුමා බිම් මට්ටමේ හදපු දේශපාලනයේ නුරුස්සන කණ්ඩායම් කටයුතු කරපු ආකාරය අපි දැක්කා 2015 දී එතුමා ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරා එදා එතුමට ආරාධනා කරා අපිට ආරාධනා කරා ඒ තිබිච්ච ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කිව්වා අලුතෙන් පාර්ලිමේන්තුවට ආවත් අමාත්‍ය ධූර අපිට පෙන්වලා දුන්නා වරදාන වරප්‍රසාද පෙන්වලා දුන්නා හැබැයි මහින්ද රාජපක්ෂ කඳවුරේ එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ හිටපු පස්වෙනි විධායක ජනාධිපතිතුමා ඒ නියෝජනය කරපු මතේ ඒ කඳවුරේ හිටපු පුද්ගලයෙක් විදිහට කිසිම දවසක එක පාවා දෙන්න සූදානම් වුණේ නැහැ
හෙළවෙන එහෙට මෙහෙට වැනෙන මනස තියෙන මන්ත්‍රීවරු හිටියත් ඒගොල්ලන්ගේ ගම්වලට හොයාගෙන ගිහිල්ලා ගෙවල් වලට හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්වත් ඒ කඳවුර වටා ශක්තිමත් කෙරුවා. අපිට ඒ වෙලාවේ තිබුණා ලොකු අභියෝගයක්. ඒ අභියෝගය තමයි අපි ඒත් පිච්ච පාලනය තුළ සිද්ධ වෙන අකටයුතුකම් වෙනුවෙන් ඍජුව පෙනී හිටියා. ඒ පිනී හිටපු වෙලාවේ අපිට තර්ජන තිබුණා. හැබැයි ඒ තර්ජනවලදී හැම වෙලාවෙම ඉස්සරහට ආපු ප්‍රතාත්මවත් චරිතයක්. මේ පාර්ලිමේන්තුවේ ඇතැම් වෙලාවලට ඇතිවෙච්ච යම් යම් කටයුතුවලදී ඉදිරියෙන්ම විපක්ෂය අද මන්ත්‍රීවරු පෙන්වලා දුන්නා. ඉදිරියෙන්ම ඒවා වෙනුවෙන් පෙනී හිටියා. ඒවව නියෝජනය කළා. වැරද්දට වැරදි විදිහට මූණ බල්ලා කතා කරන්න පුළුවන්කම තිබුණා. අද ගොඩක් අය ඒක කරන්නේ නැහැ. අද වැරදි දේ දිහා බලාගෙන නිහඬව ඉන්නවා තමුන්ගේ තාන්න මාන්න තනතුරු නැතුවයි කියලා. සනත් නිශාන්තට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ වැඩිම අධිකරණේ නඩුවලට භාජනය වෙලා තියෙන. එහෙම නැත්නම් අධිකරණයට නඩු ගොනු කරලා තියෙන එතුමට විරුද්ධව. එතුමට මේ එතුමගේ ජීවිත කාලය තුළ මට දන්න තරමින් නම් තීන්දුව ලැබිලා තිබුණේ නැහැ. ඒවා නඩුවලට භාජනය වෙන නඩු බවට වැඩිම නඩු සංඛ්‍යාව. ඒ වගේම වැඩිම වතාවක් ගණනාවක් මං හිතන්නේ මහජනතාවට කරපු සේවාව වෙනුවෙන් මං හිතන්නේ රක්ෂිත බන්ධනාගාර ගත වුණේ සනත් නිශාන්ත මැතිතුමා. එතුමා ඒ නොබියව හැමදේටම පෙනී හිටපු නිසා තමයි එතුමට ඒ ඉරණමට මූණ දෙන්න සිද්ධ වුණේ. හැබැයි එතුමට ඒ එතුමා අපි දන්නවා යම් සිද්ධියක් මම මේක කියන්න ඕන මේ අවස්ථාවේ මුල් ආසනයේ මන්ත්‍රීතුමනි. එතුමා එක වෙලාවක මගේ දිස්ත්‍රික්කයේ රැස්වීමකට සම්බන්ධ වෙච්චාම එතුමා ප්‍රසිද්ධ කරනවා මේ ඔක්සිජන් ඛණ්ඩද කියලා කිව්වයි කියලා. මේ කතාව එතුමා කියපු දෙයක් නෙවෙයි. මම වගකීමෙන් කියන්නේ ඒක එතුමා පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා නිවැරදි කරා. ඒක මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වල තියෙන ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක විකාශනය වෙච්ච නාලිකාවල මේ කියන පුද්ගලයා කවුද කියලා හොඳටම පෙන්නුම් කරද්දි මාධ්‍ය පාවිච්චි කරා, විශේෂයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරා මේක මෙතුමගේ වාක්‍යයක් කියලා. අදටත් ඒක තාමත් කතා කරන්නේ ඒක එතුමගේ වාක්‍යයක් කියලා. ඒක ඒ ප්‍රකාශ කරපු මේක හැන්සාඩ් එකට යා යුතුම නිසා. මොකද මේ අද කතා කරන දේවල් හැන්සාඩ් එකේ ලකුණු වෙන නිසා ඒක ඉදිරියේදී ජනතාව පරිහරණය කරන නිසා මම ප්‍රකාශ කරනවා මේ සුරංග ලක්මාල් කියන පුද්ගලයා මේක ඕන කෙනෙකුට අරගෙන බලන්න පුළුවන්. මේ සමගි ජන බලවේගෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න පුද්ගලෙක් එදා සාමාන්‍ය පුද්ගලෙක් වෙන්න පුළුවන්. එදා ගමේ ගිහිල්ලා සාමාන්‍යයෙන් ඒ ක්‍රීඩා පිටියේ ඉල්ලන අවස්ථාවේ ඒ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා තමයි නිලධාරීන්ට කියන්නේ මේ කටයුත්ත මේක මෙතුමා පිටින් ගෙනිච්චා. මෙතුමා පිටින් ගෙනිහිල්ලා මෙතුමට අපහස උපහස කරන තත්ත්වයට පත් වුණා. මරණයේ දවසෙත් මම දැක්කා මේක නැවත පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ වගේ නින්දිත දේශපාලන කඩවුරු.
එතුමා තව මිනිත්තු දෙකකින් පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා කල් තබන්න නිසා මිනිත්තු දෙකකින් අවසන් කරන්න.
හරි. මට ඊට පස්සේ මං හිතන්නේ වෙලාව හම්බ වෙයි කියලා. හරි. එනිසා මේක දිගින් දිගට පාවිච්චි කරා. මේ මේ මෙන්න මේකයි දේශපාලඥයන්ගේ தત્ත්වය. මේ වගේ දැනීමක් නැති දේශපාලඥයෝ මේ සමාජ ජාලා මේ විකෘතිභාවය හදපු නිසා තමයි විශාල ව්‍යසනයක් මේ රට තුල සිද්ධ වුනේ. ඒ නිසා මේ මාධ්‍ය හැසිරවීමේදී මාධ්‍ය කිසිම දවසක එදා එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මේ සිද්ධිය මොකද්ද වුනේ? ඒ සිද්ධියේදී එතුමා ඒ මොකක් සම්බන්ධිත කතා කරේ? මේ ඔක්සිජන් ගැන කතා කරපු පුද්ගලයා කවුද? ඒ කොහොම පුද්ගලෙන්ද මෙතෙන්ට ඇවිල්ලා හිටියේ? මේ හැම එකක්ම එතුමා පාර්ලිමේන්තුවේ කිව්වා. ඒක හැන්සාඩ් එකට ගියා. හැබැයි මාධ්‍යෙන් ඒක ගැන මාධ්‍යෙන් ඒකට සහයෝගයක් දුන්නේ නැහැ. එහෙම නැත්නම් මාධ්‍යෙන් ඒ පණිවිඩය ඉස්සරහට ගෙනිච්චේ නැහැ. සමහර සමාජ මාධ්‍ය කුණු වෙච්ච දේවල් තමයි ප්‍රචාරය කරන්න කැමති. එහෙම නැත්නම් පිරිසුදු දේවල් ප්‍රචාරය කරමුම මේක යන්නේ නැහැ ගොඩක් දුර. ඒවා බලන්නේ නැහැ ගොඩක් අය. කුණු වෙච්ච එහෙම නැත්නම් දකින්න ආසන්නති දේවල් තමයි ගොඩක් අය බලන්නේ. ඒ එන්නේ ඒ ව්‍යසනයට ලක් වෙච්ච ඒ එන්නේ ඒ සමාජ මාධ්‍ය හරහා ඒ අඩන්තේට්ටමට ලක් වෙච්ච අපේ සහෝදරයෙක් තමයි ඒ රාජ්‍ය ඇමතිතුමා සනත් නිශාන්ත මැතිතුමා. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි එතුමා එදා ඉඳලා නොබියව ඒවට මූණ දුන්නා. සමාජ මාධ්‍ය ඕන කෙහෙල්මලක් කියපු දෙන් මගේ හෘද සාක්ෂියට එකඟවයි මම මේ වැඩ කරන්නේ. මගේ හෘද සාක්ෂියේ දැනීමටයි මම මේ කටයුතු කරන්නේ කියලා එතුමා පැහැදිලිවම ඉස්සරහට ගිහිල්ලා ඒව වෙනුවෙන් පෙනී හිටියා. එතුමා ගොඩක් අය සමාජ මාධ්‍ය යොදාගෙන තමුන්ගේ දේශපාලන ව්‍යාපාරය එහෙමත් නැත්නම් තමුන්ගේ ප්‍රතිපාදන එහෙමත් නැත්නම් තමුන්ගේ දීමනාවල් දෙද්දි පින්තූරේ දාලා කරාට මම පෞද්ගලිකවම දනවා එතුමා අහිංසක දුගී දුප්පත් ගොඩක් අය වෙනුවෙන් කරපු කටයුතු ප්‍රසිද්ධියට පත් කරේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ගෞරවය තකා හිතලා, ඒගොල්ලන්ගේ ගෞරවය තකා හිතලා, ඒ ලබා ගන්න අයගේ ගෞරවය තකා හිතලා එතුමා ඒ වගේ දේවල් ප්‍රසිද්ධ කරේ. ඒ වගේ
නිහතමානී
තත්වයක් තිබිච්ච නායකයෙක් මං හිතන්නේ දිවාහාරෙන් පස්සේ මම ඉතුරු කාලේ මට ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඔව්, ඒ කාලේ ලබා දෙන්න පුළුවන් කරේ එතුමා. දිවා විවේකයේ සඳහා, දිවාහාර විවේකයේ සඳහා පාර්ලිමේන්තුව කටයුතු පෙරවරු එක දක්වා අත්තිටුන්න පස්වරු එක දක්වා අත්තිටුන්න.